අයිබෝන් අද 2021 ජූනි 18 වෙනිදා රටකරන් හැටි පොඩ්කාස්ට් එකේ 60 වෙනි කොටසත් එක්ක එකතු වෙන හැමෝම වෙනදා වගේම අදත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි පොඩ්කාස්ට් එකේ 59 වෙනි කොටසත් එක්ක එකතු වුණු අපිත් එක්ක අදහස් බෙදාගත් හැමෝටමත් ගොඩක් ස්තුතියි කියලා කියන්න ඕනේ. අද පොඩ්කාස්ට් එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ග්‍රීක ආර්ථික අර්බුදය ගැන සහ ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම් එක ගැන. ග්‍රීසිය කියලා කියන්නේ ලෝකෙ තිබුණු විශිෂ්ටම ශිෂ්ටාචාරයක්. ෆිලොසොෆි, එතකොට ප්‍රජාතන්ත්‍රවාදය, එතකොට කලාවට ඒගොල්ලෝ ලොකු සේවයක් කරලා තියෙනවා. ඔලිම්පික් ක්‍රීඩාව හොයාගෙන තියෙනවා. එතකොට මූර්ති නිර්මාණ මේ වගේ ගොඩක් දේවල් ලෝකෙට එකතු වෙලා තියෙන්නේ මේ ග්‍රීක ශිෂ්ටාචාරයෙන්. හැබැයි මිනිස්සුන්ට සොක්‍රටිස් ස්ටඩිය ස්පාටා කියනවට වැඩිය අද වෙනකොට ග්‍රීසිය කිව්වහම මතක් වෙන්නේ විශාල ආර්ථික අවපාතයක් තියෙන රටක්, ආර්ථිකය හරියට කළමනාකරණය නොකරපු හන්දා කඩන් වැටුණු රටක්. ඉතින් මේ තත්ත්වෙට ග්‍රීසිය ආවේ කොහොමද කියලා බලන්න අපි ටිකක් අතීතයට යන්න ඕනේ. 2001 අවුරුද්දට කලින් ග්‍රීසිය පාවිච්චි කරේ එයාලගේම මුදල් ඒකකයක්. මේ මුදල් ඒකකයේ තමයි රක්ම කියලා කියන්නේ. හැබැයි යුරෝපා සංගමය හඳුන්වා දෙනවා යුරෝ කියලා මුදල් ඒකකයක් 1990 ගණන්වල. මේ මුදල් ඒකකය පාවිච්චි වෙන්නේ යුරෝ සෝන් එක ඇතුලේ තියෙන රටවල්වල. එතකොට ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රියාව, අයර්ලන්තය වගේ රටවල් ඇතුලේ මේ යුරෝ කියන එක පාවිච්චි වෙනවා. මේකේ තියෙන වාසිය තමයි යුරෝ සෝන් එක ඇතුලේ තියෙන රටවල් එක්ක යුරෝ ඒකකය හරහා වෙළඳාම් කරන එක ගොඩක් ලාභයි. ඉතින් ඒ නිසාම ග්‍රීසියත් බලනවා තමන්ගේ ආර්ථිකය වර්ධනය කරගන්න ඕනේ හන්ද මේ යුරෝසෝන් එකට ඇතුළත් වෙන්න. හැබැයි යුරෝසෝන් එකට ඇතුළත් වෙන්න නම් යුරෝ කියන මුදල් ඒකකය පාවිච්චි කරන්න නම් කොන්දේසි කීපයක් තියෙනවා. එකක් තමයි රජේ මේ අයවැය ඉදිරිපත් කරනකොට වියදමුයි ආදායමුයි අතර තියෙන ගැප් එක 100%-3% අඩු වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි රජේ ණය, රජයක ණය ප්‍රමාණය GDP එකෙන්, ඒ කියන්නේ දළදේශීය නිෂ්පාදනයෙන් 100%-60%කට වැඩිය උඩ යන්න බෑ. මේ කරුණු දෙක තමයි ප්‍රධානම කරුණු දෙකක් වෙන්නේ යුරෝ කියන යුරෝ සෝන් එකට ඇතුළත් වෙලා යුරෝ කියන මුදල් ඒකක පාවිච්චි කරන්න. හැබැයි ග්‍රීසිය 2001 අවුරුද්ද වෙනකොට විශාල විදිහට ණය අරගෙන එක එක ව්‍යාපෘතිවලට මේ මුදල් වියදම් කරලා තිබුණා. රජයේ ලොකු වියදමක් තිබුණා, රජයට ලොකු ණය බරක් තිබ්බා. සහ ඒ 2001ට කලින් අවුරුදු කීප ඇතුළතම ග්‍රීසියේ ලොකු ආර්ථික වර්ධනයක් තිබුණට කිසිම මුදලක් ඉතුරු කරලා තිබුණේ නැහැ. ආර්ථිකය රන් උනේ ඒගොල්ලෝ ගත්ත ණය ප්‍රමාණයෙන්. ඒ විතරක් නෙවෙයි බදු එකතු කරන්න නීති තිබ්බට හරියට ඒක එකතු කිරීමක් සිද්ධ වුණේ නැහැ. මිනිස්සුන්ට ඕනේ තරම් ඒ බදු නොගෙවා බොරු වාර්තා දෙන්න පුළුවන්කමක් තිබුණා. ඉතින් එතකොට රජයට දැන් ඌමනාව තියෙනවා මේ යුරෝ සෝන් එකට ඇතුල් වෙන්න. ඇතුල් වෙන්න ඒගොල්ලෝ මොකද කරන්නේ? තමන්ගේ අයවැය වාර්තාවල් වෙනස් කරනවා. මේකට ඒගොල්ලෝ පාවිච්චි කරන එක උපක්‍රමයක් තමයි කරන්සි එක්ස්චේන්ජ් කියලා කියන්නේ. ගෝල්ඩ්මන් ෂැක්ස් කියන ආයතනය හරහා ඒගොල්ලෝ කරන්සි එක්ස්චේන්ජ් එකක් කරලා හුවමාරු වගයන් වෙනස් කරලා පොඩි ගේමක් දාලා ඒගොල්ලන්ගේ බජට් එකේ ණය ප්‍රමාණය අඩු කරගන්නවා සහ අර ආදායම් වියදම් ගැප් එක අඩු කරගන්නවා. ඉතින් එහෙම කරලා ඒ අර කොන්දේසි දෙක සම්පූර්ණ කරගෙන ඉලක්කම් වෙනස් කරලා ඒගොල්ලෝ යුරෝ සෝන් එකට ඇතුළත් වෙනවා. එතකොට මධ්‍යම රිස්ක් ලෙවල් එකේ තිබ්බ ග්‍රීසිය, ඒ කියන්නේ යුරෝ සෝන් එකට එන්න කලින් ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ පාවිච්චි කරේ ඩැක්ම කියන කරන්සි එක මුදල් ඒකකේ, ඒ මුදල් ඒකකේ පාවිච්චි කරනකොට ඒගොල්ලන්ට ණය දෙද්දී යම් කිසි රිස්ක් එකක්, යම් කිසි අවදානමක් තිබුණා. හැබැයි ග්‍රීසියත් යුරෝ භාවිතා කරන්න පටන් ගන්නකොට මේ රිස්ක් එක එකපාරටම අඩු වෙනවා. මුළු මහද්වීපයක්ම යුරෝ පාවිච්චි කරනවා. එතකොට මිනිස්සු ග්‍රීසියට ණය දෙන්න කැමතියි, ග්‍රීසිය ව්‍යාපාර කරන්න කැමති වෙනවා. හැබැයි එහෙම වෙලත්, ඒ කියන්නේ මිනිස්සු ග්‍රීසියට ණය දෙන්න කැමති වෙනවා, ව්‍යාපාර ග්‍රීසියට ණය දෙන්න කැමති වෙනකොටවත් සල්ලි රට ඇතුළට එනකොටවත් ග්‍රීසිය බලන්නේ නැහැ සල්ලි කොහොමද එකතු කරන්න කියලා. හරියට ආදායම් වියදම් විගණනයක් කරන්නේ නැහැ. පෞද්ගලික ව්‍යාපාරිකයෝ විශාල ආදායමක් කාවට අර නීතිය හරියට නැතිහන්ද එකගොල්ලන්ට පුළුවන් වෙන බොරු ගානක් දාලා හම්බෙන් ගානක් දාලා හරි බදු ප්‍රමාණය ගෙවන්න නැතුව අඩු බදු ප්‍රමාණයක් ගෙවල ඒකෙන් නිදහසන කිසිම ප්‍රශ්නයක් එගොලන්ට එල්ල වෙන්නේ නැහැ. මොකද මේ බදු එකතු කරන්න තියෙන ආයතන එච්චර ශක්තිමත් නැති හන්ද. ඒත් එක්කම අපි අර කිව්වා වගේ ඒගොල්ලන්ට තියෙන කරන්සි ඒගොල්ලන්ට තියෙන මුදල් ඒකකයේ දැන් යුරෝ හන්ද ඒගොල්ලෝ ජර්මනිය ප්‍රංශය වගේ රටවල් වලින් ගොඩක් ණය ගන්නවා. ගෙවන්න බැරි තරම් ණය ගන්නවා. එක අවස්ථාවකදී ඒගොල්ලන්ගේ දළදේශී නිෂ්පාදනයෙන් 100%ට 106%ක් ප්‍රමාණයකට ඒගොල්ලෝ ණය අරගෙන තියෙනවා. ඉතින් ඒ කියන්නේ ආර්ථිකය වර්ධනය වෙන්නේ මේ ගන්න ණය ප්‍රමාණයෙන්ම විතරයි. මේකෙදි මේ යන ආර්ථික රටාවෙදි ග්‍රීසිය හිතනවා අනාගතයේ මේ ආර්ථිකය කඩන් වැටෙන එකක් නැහැ, දිගටම මේ බොහොම පරිස්සමට ස්මූත් එකේ යන්න පුළුවන් කියලා. හැබැයි 2008 අවුරුද්දේ ආර්ථික අර්බුදේන ඇමරිකාවෙන් පටන් අරගෙන මුළු ලෝකෙටම බලපානවා. ඒක එතකොට යුරෝපා සංගමයටත් බලපානවා, ග්‍රීසියටත් බලපානවා. දැන් විශාල වශයෙන් ඒ වෙනකොට ග්‍රීසිය ණය අරගෙන තියෙන්නේ. හැබැයි ආර්ථික අර්බුදයත් එක්ක දැන් ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. යුරෝ එකත් කඩන් වැටෙනවා, ණය ගෙවා ගන්න විදිහක් නැහැ, කම්පැනිස් යනකොට මිනිස්සුන් අතට සල්ලි එන්නේ නැහැ, ව්‍යාපාරවලට පාඩුයි. ඉතින් මේ වගේ වෙලාවට සාමාන්‍යයෙන් සල්ලි අච්චු ගහන්න පුළුවන්. ගහලා මුදල් සුලභ කරලා රට ඇතුලේ මිනිස්සුන්ව බාණ්ඩ තව ටිකක් ගණ්ඩ මුදල් වියදම් කරවන්න පොළඹවන්න පුළුවන්. එහෙම කරලා ආර්ථිකය ආයෙමත් අර අවපාතෙන් අර්බුදෙන් මුදව ගන්න පුළුවන් කියලා කියනවා. නමුත් ග්‍රීසිය දැන් එකතු වෙලා ඉන්නේ 2008 අවුරුද්ද වෙනකොට යුරෝ සෝන් එකේ. එතකොට ග්‍රීක රජයට අයිතියක් නැහැ කොච්චරක් සල්ලි ප්‍රින්ට් කරනවද නැද්ද කියලා තීරණය කරන්න. ඒක තීරණය කරන්නේ යුරෝපා කවුන්සිලේ. ඉතින් යුරෝපා කවුන්සිලේ තව මුදල් අච්චු ගන්න එකඟ වෙන්නේ නැහැ. ඒකත් එක්කම යුරෝපයේ අර රට ඇතුලේ මුදල් හුවමාරු වෙන එක එන්නෙන්ද අඩු වෙනවා, ව්‍යාපාරවලට තවත් පාඩු වෙනවා. ව්‍යාපාරවලට පාඩු වෙනවා කියලා කියන්නේ රජයට ආදායම් එන එක නැති වෙනවා, ණය ගෙවා ගන්න බැරි වෙනවා. එතකොට දැන් ඒගොල්ලන්ගේ ඉස්සරහට එන ණය ටික ගෙවා ගන්න නම් තවත් ණයක් ගන්න ඕනේ. හැබැයි යුරෝපය දැන් පත්වලා ඉන්න තත්ත්වයක් එක්ක ලෝක බැංකු මොනවවත් මේ යුරෝපයට ණය දෙන්න කැමති නැහැ. ඒ වෙලාවේ දැන් යුරෝපය යුරෝසෝන් එකට අයිති රටක්. එතකොට යුරෝපා සංගමය හිතනවා යුරෝපය කඩන් වැටෙනවා කියන්නේ යුරෝ මුදල් ඒකකයක් කඩන් වැටෙනවා. ඒක ජර්මනි ප්‍රංශය වගේ අනිත් රටවල් වලට පාඩු සිද්ධ වෙන දෙයක් කියලා. ඉතින් ඒක හන්දා යුරෝපා සංගමයයි ලෝක බැංකුව එකතු වෙලා ඩොලර් බිලියන 200ක ලෝකේ රටකට දීපු ලොකුම මේ බේල් අවුට් මනි එක දෙනවා ග්‍රීසිය ණයවර ටික ගෙවා ගන්න. හැබැයි මේ ණය මුදල දෙනකොට විශාල කොන්දේසි ප්‍රමාණයක් දානවා. ඒකේ ප්‍රධානම දෙයක් තමයි ණය ගන්න නම් රජ එකතු කරන බදු ප්‍රමාණය වැඩි කරන්න ඕනේ, සහ රජේ වියදම් ප්‍රමාණය කපන්න ඕනේ. රජෙන් ගෙන වැටුප්, එතකොට විශ්‍රාම වැටුප්, සමාජ සුභසාධන සේවාවල් වගේ දේවල් නැති කරන්න ඕනේ කියලා. එතකොට මේ ආර්ථික උපායට කියනවා ඔස්ටෙරිටි කියලා. ඔස්ටෙරිටි කරන්න තමයි එතකොට ග්‍රීසියට සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ බදු වැඩිපුර අය කරගන්න ඕනේ, රජය කරන වියදම් අඩු කරන්න ඕනේ. එහෙම කරලා ආදායම් වියදම් ගැප් එක අඩු කරලා රජය ආදායමක් ලබා ගන්න ඕනේ. ඒ ආදායම ලබාගෙන ඒගොල්ලන්ට තියෙන ණය ගෙවන්න කියන කොන්දේසිය එක තමයි ඩොලර් බිලියන 200ක් ග්‍රීක රජයට ලබා දෙන්නේ. සමහරු කියනවා මේ වෙලාවේ ග්‍රීසිය ඇතුලේ යුරෝ මුදල් ඒකකයේ නැතුව ඩැක්ම මුදල් ඒකකයේ තිබ්බනම් එයාලගේ ආර්ථිකය කඩන් වැටෙනකොට ඩැක්මත් කඩන් වැටෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ග්‍රීසියේ බඩුවල තියෙන වටිනාකමත් එන්නෙන්නම කඩන් වැටෙනවා. එතකොට ලාභයට ගන්න පුළුවන් හන්දා මිනිස්සු ලෝක වෙළඳපොලෙන් ග්‍රීක බඩු වැඩිපුර ගන්න පටන් ගන්නවා, ග්‍රීක සේවාවල් වැඩිපුර ගන්න පටන් ගන්නවා. එහෙම වුණොත් එහෙම වුණා නම් ග්‍රීසියට සමහරක් විට විදේශ විනිමයත් එක්ක ආයේ නැගිටින්න තිබ්බා කියලා තර්කයක් තියෙනවා. හැබැයි ග්‍රීසිය අවාසනාවට ඒගොල්ලෝ ඒ වෙලාවේ යුරෝසෝන් එකේ ඉන්නේ. එතකොට මේ ණය ටික ඒගොල්ලන්ට ගෙවන්න සිද්ධ වෙන්නේ යුරෝ වලින්මයි, ඒගොල්ලන්ගේ බඩු විකුණන්න වෙන්නේ යුරෝවලින්මයි. ග්‍රීසිය කඩන් වැටෙනකොට ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤ වගේ රටවල් ආර්ථික අවපාතෙන්, ආර්ථික අර්බුදෙන් මිදිලා උඩට එනවා. එතකොට යුරෝපයේ එන්ඩෙන්ඩ ශක්තිමත් වෙනවා. හැබැයි ග්‍රීසියට ඒක පාඩුවක්. මොකද ජර්මනිය, ප්‍රංශය ශක්තිමත් වුණාට ග්‍රීසිය තාම දුර්වලයි. ඒගොල්ලන්ගේ බඩුවලට තාමත් ලෝක වෙළඳපොලේ විශාල මුදලක් ගෙවන්න ඕනේ. එතකොට මිනිස්සු බඩු ගන්න නැහැ කියලා කියන්නේ ග්‍රීසිය ඇතුළට ආදායමක් එන්නේ නැහැ. ග්‍රීසියට සංචාරකයන් නැහැ කියලා කියන්නේ ග්‍රීසිය ඇතුළට ආදායමක් යන්නේ නැහැ කියන එක. ඉතින් ඔහොම වෙලා ග්‍රීසිය ආර්ථික අර්බුදය තව තවත් වැඩි වෙනවා. එතකොට අපි කිව්වා අර ඒගොල්ලන්ට ග්‍රීසියට ඩොලර් බිලියන 200ක ණයක් දෙනකොට ලෝක බැංකුවෙන් කියනවා කියලා බදු වැඩි කරන්න ඕනේ, වියදම් කපන්න ඕනේ කියලා. ඉතින් මෙහෙම කරලා ඒගොල්ලන්ට අර විදේශ විනිමය අඩු වුණත් මේ ගැප් එක, ඒ කියන්නේ ආදායම්, රජයේ ආදායම් සහ වියදම් අතර තියෙන පරතරය 2011 වෙනකොට ඒගොල්ලෝ නැති කරගන්නවා. හැබැයි රජයක් බදු වැඩි කරනවායි කියලා කියන්නේ ව්‍යාපාරවල ලාභෙන් විශාල කොටසක් රජයට යන්නේ. එතකොට මිනිස්සු අතර ඉතුරු වෙන මුදල් ප්‍රමාණය අඩුයි. ව්‍යාපාරවලට තියෙන ලාභය අඩුයි. ඊළඟට ලෝක බැංකුවෙන් කියනවා වියදම් කපන්න ඕනේ කියලා. වියදම් කපනවායි කියලා කියන්නේ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්නේ නැහැ. සුබසාධනවලට පඩි ගෙවන්නේ නැහැ. පෙන්ෂන් ගෙවන්න වෙන්නේ නැහැ. කියන්නේ ගෙවන්නේ නැහැ කියන්නේ සම්පූර්ණයෙන් ගෙවන්නේ නැහැ කියන්නේ ඒවා කට් කරන්න ඕනේ, අඩු කරන්න ඕනේ. එතකොට මිනිස්සුන්ට රස්සාවල් නැතිනවා, ව්‍යාපාර පාඩු වෙලා ව්‍යාපාර වැහෙනවා, මිනිස්සු දරිද්‍රතාවයට යනවා. ඒකත් එක්ක රජයට විරුද්ධව ඡන්දයක් තියලා ඒ වෙනකන් තිබ්බ ප්‍රධාන පක්ෂ දෙක පරද්දලා අලුත් රජයක් බලයට ගේනවා. අලුත් රජය කියනවා මේ යුරෝපා සංගමයේ ලෝක මුල්ල බැංකුවයි දාපු කොන්දේසි දෙකට එකඟ වෙන්න බෑ, වියදම් කපන්න බෑ, බදු වැඩි කරන්න බෑ කියලා. ඒගොල්ලෝ ඒ වෙනුවට අර කොන්දේසි වලට එකඟ වෙන එක නවත්තනවා. ඒගොල්ලෝ කොන්දේසි වලට විරුද්ධ වෙනවත් එක්කම ණය දෙන බැංකු ටික ආයෙමත් ග්‍රීසියෙන් එළියට යනවා. ග්‍රීසියත් එක්ක බිස්නස් කරන්න අකමැති වෙනවා. එතකොට ආයෙමත් අර බැලන්ස් කරගත්ත ග්‍රීක ආර්ථිකේ කඩන් වැටෙනවා. පළවෙනි වතාවට දියුණු උණයි කියලා සලකන රටකට තමන්ගේ ණයවර ගෙවා ගන්න බැරි තත්ත්වයකට එනවා. එහෙම එනකොට එක්කෝ මුළු රාජ්‍යයක්ම ලික්විඩේට් කරන්න වෙන තැනට ග්‍රීසිය පත් වෙනවා. ඉතින් මේකට බය වෙලා අලුත් රජයට පිළිගන්න සිද්ධ වෙනවා. ඒගොල්ලෝ වැරද්දක් කරේ කියලා, ඒ කියන්නේ ඒගොල්ලෝ ගත්ත තීරණය වැරදි කියලා එහෙමයි කියලා යුරෝපා සංගමෙන් ආයෙමත් ඩොලර් බිලියන 80ක ණයක් ගන්නවා. ඩොලර් බිලියන 80ක ණයත් එක්කම ටික කාලයක් බැංකු හඬ සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, රජයේ වියදම් අඩු කරනකොට මිනිස්සුන්ට වැටුප් ගෙවන ප්‍රමාණය අඩු වෙනවා, මිනිස්සුන්ට තියෙන සමාජ සුබසාධන සේවාවල් වල ප්‍රමාණය අඩු වෙනවා, බදු වැඩි කරනකොට බිස්නස් වල පාඩු වැඩි වෙනවා. මේකේ ප්‍රතිඵලය අදටත් ග්‍රීසියේ මිනිස්සු අත්විඳිනවා. ග්‍රීසියේ රැකියා විරහිත ප්‍රමාණය මුළු ජනගහණයෙන් 15%, ණය ප්‍රමාණයයි දළදේශීය නිෂ්පාදනයයි අතරේ ප්‍රතිශතය 185%. අවුරුදු පහුගිය අවුරුදු 10ටම එක දිගටම ග්‍රීසියේ ආර්ථික වර්ධන වේගය ඍණාගයක තිබ්බේ. අවුරුදු 10කට පස්සේ වාර්තා වෙනවා ඒගොල්ලෝ ධනාගයකට ග්‍රීසිය ආර්ථික වර්ධනය අරන් ගිහිල්ලා කියලා. ලංකාව දිහාට හැරලා බැලුවොත් එහෙම ලංකාවේ රැකියා විරහිතභාවය 4%. එතකොට ණය සහ දළදේශීය නිෂ්පාදන අතර ප්‍රතිශතය 86%. ඒක ග්‍රීසියේ 185%. ඒකෙන්ම අපිට හිතාගත්ත හැකි දැන් මෙච්චර ණය අරගෙනත් ලංකාව 86%ක් නම් ණයයි දළදේශීය නිෂ්පාදන අතර 185%ක් තියෙන ග්‍රීසිය මොන වගේ තත්ත්වයක ඉන්නවද කියලා අපිට හිතාගන්න පුළුවන්. මේකේ තියෙන වැදගත්කම මොකද්ද? මේ මාතෘකාව ගැන, ඇත්තටම මේ මාතෘකාව ගැන අපි කතා කරේ ඒකේ තියෙන අර ඒක අර ඉතිහාසය හැටියට වැදගත් මාතෘකාවක් හන්ද. හැබැයි මේක දිහා බලනකොට අපිට පේනවා ලංකාවයි එදා ග්‍රීසිය ගියපු ගමනයි අතරේ තියෙන සමානකම්. දැන් වෙනකොට ලංකාවේ මේ ණය සහ දළදේශීය නිෂ්පාදන අතර ප්‍රතිශතය 86%ක් වුණාට අපි අනාගතයේත් තව ණය ගන්න ප්ලෑන් කරලා තියෙනවා. එතකොට මේ 86 ප්‍රතිශතය එන්ඩෙන්ඩ වැඩි වෙනවා. ගෙවන්න බැරි තරමට වැඩි වෙනවා. දැන් ලංකාවට ණය ගෙවා ගන්න තමන්ගේ ණය ටික ගෙවා ගන්නත් ණය ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකම තමයි ග්‍රීසියටත් උනේ. ඊළඟට අපි කිව්වා 2001 ඒගොල්ලෝ යුරෝ සෝන් එකට එකතු වෙන්න පාවිච්චි කරපු උපක්‍රමය තමයි මේ ෆොරින් කරන්සි එක්ස්චේන්ජ් එකක් කරලා තමන්ගේ ආර්ථිකයේ තියෙන ණයවර වලින් ප්‍රමාණයක් කපලා දාන එක. ලංකාවත් ෆොරින් කරන්සි එක්ස්චේන්ජස් කීපයක්ම මේ ළඟදී සිද්ධ කරනවා. එතකොට يعني ඒගොල්ලෝ ඒ ෆොරින් කරන්සි එක්ස්චේන්ජ් කරන්නේ ඒ උවමනාවෙන්මද නම්බර්ස් වෙනස් කරන උවමනාවෙන්මද කියලා අපි දන්නේ නැහැ. නමුත් ග්‍රීසිය කරපු දෙම ලංකාවත් කරන්න පෙළඹිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ගිය අවුරුද්දේ අයවැය අංකවල පොඩි වෙනස්කමක් කරා කියලා පාර්ලිමේන්තුව ඇතුළේදී චෝදනාවක් කරනවා. يعني ඒගොල්ලන්ගේ අංකවලම පරස්පරවිතාවයක් තියෙනවා කියලා චෝදනා එනවා. ග්‍රීසියටත් ඒ චෝදනාව එනවා යුරෝසෝන් එකට ඇතුල් වෙනකොට. ඊළඟට ග්‍රීසිය යුරෝසෝන් එකට ඇතුල් වෙන්න කලිනුත් ඒගොල්ලෝ ඇතුල් වුණාට පස්සේ මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙනකොට බදු එකතු කරගන්න ක්‍රමවේදයක් තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ බදු ගහන නීති තිබ්බට ඒවා කොහොමද හරියට එකතු කරන්නේ? මිනිස්සු වැරදි අංක දාන එක නවත්තන්න මොනවද ගන්න පියවර කියලා හරියට ක්‍රියාමාර්ගයක් තිබෙන්නේ නැහැ. ලංකාවෙත් ඒ දේ හරියට සිද්ධ වෙන්නේ නැහැ. කැපිටල් ටැක්ස් එක අඩු කරලා තියෙන, ඉන්කම් ටැක්ස් එක නැති කරලා තියෙන්නේ, වැට් එක නැති කරලා තියෙන්නේ. එතකොට මේවෙන් තමයි රජයේ ආදායම් වැඩි කරගන්නේ. මෙහෙම ගිහිල්ලා ලංකාව කොතනින්ද නවතින්න ප්ලෑන් කරගෙන ඉන්නේ? දැන් ලංකාවේ ආර්ථික වර්ධන වේගය මේ අවුරුද්ද වෙනකොට -3.6යි. මෙහෙම ගිහිල්ලා අපිත් ග්‍රීසිය නවතින තැනින්ම නවතින්න සිද්ධ වෙයිද? අවුරුදු 10ක ආර්ථික අවපාතයකට අපිටත් මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ඒ හන්දා මේ පිහිටන්නේ ඉතිහාසය කියලා කියන්නේ පාරවල් හැදුවේ කවුද, මේ රට ආක්‍රමණය කරේ කවුද කියලා ඉගෙන ගන්න තියෙන විෂයක් විතරක් නෙවෙයි. දැන් මේ ග්‍රීසිය වගේ ප්‍රශ්න දිහාවට හැරුණාම ඒ ඉතිහාසය දිහාවට හැරිලා බැලුවාම අපිට පේනවා අද ලංකාව යන පාරෙම මීට කලින් රටවල් ගිහිල්ලා තියෙනවා. පුළුවන් තරම් නායකතු කරනවා, හරියට බදු ගහන්නේ නැහැ, බදු එකතු කරන්නේ නැහැ, රජේ අනවශ්‍ය විදිහට වියදම් කරනවා. එහෙම ගිහිල්ලා ග්‍රීසියට ඇති වුණු ප්‍රශ්නය අපි දැකලා තියෙනවා. ඒක ප්‍රවෘත්ති වල අහලා තියෙනවා. ඒකෙන් යුරෝපයටම ඇති වුණු බලපෑම අපි දැකලා තියෙනවා. ඉතින් එහෙමනම් ඒකෙනුයි පාඩම් ඉගෙන ගන්න ඕනේ. එතන තමයි ඉතිහාසය තියෙන්නේ. ඒක තමයි අපිට ග්‍රීසිය ගැන, ග්‍රීසියේ ආර්ථික අර්බුදය ගැන කියන්න තියෙන කාරණා. -1973 ස්වීඩන්වල ස්ටොක්හෝම් කියන අගනගරේ බැංකු මංකොල්ලයක් සිද්ධ වෙනවා. මේක කරන්නේ ජෑන් එරික් ඕල්සන් කියන අපරාධකාරය. මෙයා හිරේ ඉඳලා දවස් කීපයකට එළියට දාලා තියෙනවා. මේ එළියට දාලා තියෙන දවස් කීපෙත් තමයි මේ බැංකු මංකොල්ලේ කරන්න හදන්නේ. එරික් ඕල්සන් පුපුරන අද්‍රව්‍යයි තුවක්කුවයි අරගෙන වෙස් මූණක් දාගෙන බැංකුවකට ගිහිල්ලා බැංකුවේ වහලට වෙඩි තියලා හැමෝටම කියනවා පොළොවේ දිගා වෙන්න කියලා. ඊට පස්සේ බැංකුවේ වෙලාවේ සේවකයෝ 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ලාම් එක ඔන් කරනවා. ඒ ලාම් එක ඔන් කරනකොට එතෙන්ට පොලිස් නිලධාරියෙක් එනවා. පොලිස් නිලධාරියෙක් ආවට පස්සේ එරික් කෝල්සන් කියනවා මෙතන ඉන්න සිවිල් වැසියෝ එළියට අරගෙන යන්න බැංකුවේ වැඩ කරන සේවකයෝ 4 දෙනා විතරක් ඉතුරු කරලා කියලා. ඊට පස්සේ කියනවා මෙතෙන්ට තව වෙනත් උසස් නිලධාරියෙක්ට කතා කරන්න, එයාට ඉල්ලීම් ටිකක් තියෙනවා. එහෙම කියලා බැංකුවේ වැඩ කරන සේවකයෝ 4 දෙනාව ප්‍රාණ අපකාර හැටියට ගන්නවා. පොලිසියාවට පස්සේ මේ එරික් කෝල්සන් ඉල්ලනවා සල්ලි. එතකොට වෙඩිනවදින අර ජැකට් එක, කාර් එකක් සහ එයාගේ හිරේ ඉන්න යාළුවව. ඉතින් මේ ඔක්කොම ලබා දෙන්න පොලිසිය එකඟ වෙනවා. හැබැයි සල්ලි දෙනකොට ඒ සල්ලි චෙක් කරාම මේ එරික් කෝල්සන් දකිනවා මේ දීපු සල්ලි වල තියෙන සීරියල් නම්බර එක ට්‍රැක් කරන්න පුළුවන්. එක ළඟම නම්බර් ටිකක් අලුතෙන් ප්‍රින්ට් කරපු නම්බර් ටික. එතකොට මේක හොරගම් කරාට වැඩක් නැහැ කියලා. ඒක තේරුණා හන්දා මෙයා කරන්නේ දැන් මෙයාගේ යාළුවාවත් මෙයාට ගෙනල්ලා දුන්නට පස්සේ, හිරේ ඉඳපු යාළුවාවත් ගෙනල්ලා දුන්නට පස්සේ මේ දෙන්න මොකද කරන්නේ? දවස් 6ක් මේ බැංකුවේ ඉන්න සේවකයෝ 4 දෙනාව එතන ඇතුලේ තියාගෙන ප්‍රාණපකාර හැටියට තියාගන්නවා. ඒ අතරේදී ඒගොල්ලෝ බැංකුවේ සේප්පුව කඩලා ඒක ඇරලා ඒකේ තියෙන සල්ලි ටික ගන්නවා. ඔහොම දවස් 6ක් ඉන්න අතරේදී 4 වෙනි දවසේ ප්‍රාණපකාරය 4 දෙනාත් එක්ක කතා කරන්න පොලිසියට අවස්ථාවක් හම්බ වෙනවා. ඒකට මේ කප්පම්කාරය දෙන්න එකඟ වෙනවා. එතෙන්දී පුදුම දෙයක් සිද්ධනවා. ඒගැන්නේ පොලිසියට තේරෙනවා මේ කප්පම්කාරයෝ අල්ලගෙන ඉන්න මේ ප්‍රාණපකාරයෝ හතර දෙනා පොලිසිය දිහා බලන්නේ අමුතිදියකට. පොලිසියත් එක්ක තරහක්, පොලිසියත් එක්ක නිකං වෛරයක් තියෙනවා වගේ තමයි මේ ප්‍රාණපකාරයෝ හතර දෙනා බලන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ හතර දෙනාම තමන්ව අල්ලගෙන ඉන්න මිනිස්සු දෙන්නට ටිකක් කිට්ටුයි වගේ. ඒ කියන්නේ ප්‍රාණපකාරයෝ ඒගොල්ලන්ව අල්ලගෙන ඉන්න මිනිස්සු දෙන්නට අනුකම්පා කරනවා. ඔය අතරෙදි ස්වීඩන්වල අගමැතිවරයාට කෝල් කරන්න අවස්ථාවකුත් හම් වෙනවා මේ ප්‍රාණපකාරය හතර දෙනාට. ඒ කෝල් එකේදී ප්‍රාණපකාරය කියන්නේ මෙතෙන්දී පොලිසිය තමයි වැරදි, මේ ඒගොල්ලන්ව ප්‍රාණපකාරය හැටියට තියාගෙන ඉන්න අපරාධකාරය දෙන්න නිවැරදි කියලා. මෙහෙම තත්ත්වක ඉන්නකොට පොලිසියට පුළුවන් වෙනවා මේගොල්ලෝ සේප්පුව, බැංකුවේ සේප්පුව ඇතුලේ නිදාගෙන ඉන්නකොට සේප්පුව ලොක් කරන්න. දැන් මේ සේප්පුවයි බැංකුවයි තියෙන්නේ ගොඩනැගිල්ලක යටතට්ටුවේ. එතකොට උඩතට්ටු ඉඳලා පොලිසිය කරන්නේ වහලේ ඩ්‍රිල් කරනවා. වහලේ ඩ්‍රිල් කරලා සේප්පුව ඇතුළට එන්න හදනවා. එතකොට කප්පම් කාර්යය දෙන්න කියන ප්‍රාණපකාරය හතර දෙනාට ඒගොල්ලන්ව තොණ්ඩු හතරක දාලා මෙතෙන්ට ගිහිල්ලා ඉන්න. දැන් පොලිසිය ගෑස් ගැහුවොත් එහෙම අපි ඕගොල්ලන්ව මරණයි කියලා. ඉතින් එහෙම තර්ජනය කරනකොට පොලිසිය ඒක ගැන හිතලා වහලේ ඩ්‍රිල් කරන එක తాවකාලිකව නවත්තනවා. ඊට පස්සේ වහලේ හිලෙන් තමයි ඉතුරු දවස් ටිකේ කෑම දෙන්න යන්නේ. හැබැයි මේ වැඩේ සිද්ධ වෙන අතරෙත් කප්පම් කාර්යය දෙන්න මේ ප්‍රාණපකාරය හතර දෙනාව නිදහස් කරන පාටක් පේන්නේ නැහැ. ඉතින් බැරිම තැන පොලිසිය 6 වෙනි දවසේ උඩ ඉඳලා ගෑස් ගහනවා. ගෑස් ගහනකොට කප්පම් කාර්යය කියනවා අපි යටත් වෙන්න සූදානම් කියලා. හැබැයි පොලිසිය කියනවා යටත් වෙන්න දෙන්න මුලින්ම ප්‍රාණපකාරය හතර දෙනාව එළියට එවුවොත් කියලා. ඒ වෙලාවේ ප්‍රාණපකාරය හතර දෙනා කියනවා අපිට එළියට එන්න බෑ, අපි එළියට આવොත් එහෙම ඕගොල්ලෝ කප්පම් කාර්යය දෙන්නවත් මරණවයි කියලා. ඒ කියන්නේ ඒ වෙලාවේදි ප්‍රාණපකාරය හතර දෙනාව මරන්න හදපු වෙලාවේදි ප්‍රාණපකාරයන්ගේ මතයක් තිබුණා මේ කප්පම් කාර්යය දෙන්න හොඳ මිනිස්සු කියලා. ඒගොල්ලන්ට ගෞරවයක් තියෙනවා, භක්තියක් තියෙනවා. ඒගොල්ලන් ඇයි මේ විදිහට මේ හොරකම් කරන්න කියන එක ගැන ඒගොල්ලන්ට නිකන් වැටහීමක් තියෙනවා වගේ, සංවේදී වෙනවා වගේ දෙයක් තමයි මෙතෙන්දී පොලිසිය දකින්නේ. කොහොම හරි අන්තිමට සිරකරුව එළියට එන්න බැහැ කිව්වත් පොලිසිය ඇතුළට ගිහිල්ලා මේ 6 දෙනාම අල්ලගන්නවා. අල්ලගෙන කප්පම් කාර්යය දෙන්න පොලිසියට අරගෙන යනවා. 4 දෙනා අර ප්‍රාණපකාරය 4 දෙනා ඉස්පිරිතාලෙට අරගෙන යනවා. මෙතෙන්දී ජැනරි කෝල්සන් කියන ප්‍රධාන කප්පම් කාර්යාට තවත් සිර දඬුවම එයාගේ දීර්ඝ වෙනවා. එයාගේ යාළුවව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එයා පොලිසිය ඉල්ලීම මත එතෙන්ට ආවයි කියපු හන්ද එයාට එයාගේ සිර දඬුවම දීර්ඝ කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. කොහොම හරි මෙතෙන්දි පුදුම වෙන්න තියෙන කාරණා ඒක නෙවෙයි. අපි කිව්වා මේ ප්‍රාණපකාරය හතර දෙනා මෙතෙන්දි තමන්ගේ කප්පංකාරයට අනුකම්පා කරනයි කියලා. ඒගොල්ලන්ට නිකන් ගෞරවයකින් කතා කරනයි කියලා. ඒ විතරක් නෙවෙයි, දැන් මේ කප්පංකාරය දෙන්න හිරේ ඉන්නකොටත් ප්‍රාණපකාරය හැටියට ඉඳපු හතර දෙනා ගින් සමහරු ඒගොල්ලෝ ඉන්න හිරමැදිරි සංකීර්ණයට ඇවිල්ලා මේ කප්පම් කාර්යය දෙන්නත් එක්ක කතා කරලා ඒගොල්ලොත් එක්ක මිත්‍රකමක් ඇති කරගන්නවා කියලා වාර්තා වෙනවා. මේක බලපු සමහරක් ඔය පරීක්ෂකයෝ, මේක ගැන හොයපු විද්‍යාඥයෝ කියනවා මෙතෙන්දි තියෙන්නේ මේ අමුතු හැසිරීම රටාවක් කියලා. ඒ කියන්නේ තමන්ට හානියක් කරන්න ආපු කට්ටියකට අනුකම්පා කරන එක, තමන්ට හානියක් කරන්න ආපු මිනිස්සුන්ට අමුතු පෞරුෂයක් එකතු කරන එක. ඒගොල්ලෝ කියනවා ස්ටොක්හෝම් සින්ඩ්‍රම් කියලා. ඒක ස්ටොක්හෝම් කියන නගරේ සිද්ධ වුණ හන්ද තමයි මේ නම වැටෙන්නේ. මේ සිද්ධිය ගැන මීටදී හොඳ පැහැදිලි කිරීමක් අපි ඕන කෙනෙක්ට බලන්න පුළුවන් මේ පොඩ්කාස්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකේ. නමුත් අපි කියන්න හදන්නේ මේ ස්ටොක්හෝම් සින්ඩ්‍රම් කියන එක සාමාන්‍ය බොහොම කලාතුරකින් තමයි සිද්ධ වෙන්නේ. පීඩාවට පත්වෙන කෙනෙක් සාමාන්‍යයෙන් තමන්ව පීඩාවට පත්වයට ඕ ඒ මනුස්ස කොට්ටාශයට ගෞරවයක් ඇති කරගන්න එක, ඒගොල්ලෝ ගැන අනුකම්පා කරන එක මීට කලින් අඩුවෙන් හරි සමාජය ඇතුලේ වාර්තා වෙලා තියෙනවා. කෙනෙක්ට එතකොට හන්න පුළුවන් කවුද යකෝ තමන්ව මරන්න හදන එකට, තමන්ට හානියක් කරන්න හදන එකට ගෞරව කරන්න කියලා. සමහර පරීක්ෂණවලදී ඔප්පු වෙලා තියෙනවා, හොයාගෙන තියෙනවා මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ තමන්ගේ පීඩකයට ගෞරව කරන එක, ඒගොල්ලන්ට අනුකම්පා කරන එක ප්‍රාණපකාර සිද්ධිවලට විතරක් සීමා වෙන්නේ නැහැ කියලා. ඒක ගෘහස්ත හිංසනය වගේ දේවල් වලදී සිද්ධ වෙනවා කියලා කියනවා. මෝල් ගහක් බාල් කෙල්ලලා ගැනු කෙනෙක් ඒකේ හැප්පුණයි කියලා කතාවක්. ඒ වගේ ප්‍රාණඇපකරුවන්ට ගෘහස්ස හිංසනයට ලක්වුණට විතරක් නෙවෙයි, සමහරක් පරීක්ෂණ ලිහයාගෙන තියෙනවා මේක දේශපාලනයේ දිත් තියෙන ප්‍රශ්නයක් කියලා. මෙතෙන්ට තමයි අපිට එන්ඩ ඕනෙ වුණේ. ඒ කියන්නේ අද ලංකාවේ රාජ්‍යන්ත්‍රණය දිහාාවට හැරුණොත්හෙම ලංකාවේ රාජ්‍යන්ත්‍රණය ගන්නේ මිනිස්සුන්ට යහපත්වන තීරණද. COVID-19 ප්‍රශ්නය එන වෙලාවේ ඒක හරි වෙලාවට ලොක්ඩවන් කරේ නෑ, විශේෂෙන්ම මේ අලුත් රැල්ල ආපු වෙලාවේ. ඊළඟට ලොක්ඩවන්් එකේදී මුදල් එන්නේ නැති මිනිස්සුන්ට, හරි ආදාය මාර්ගයක් නැති මිනිස්සුන්ට මුදල් හම්වෙන්ඩ ක්‍රමයක් නෑ, මුදල් දෙන්න විදිහක් නෑ, කෑම දෙන්න විදිහක් නෑ, ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඊළඟට COVID-19 වැක්සින් එක ඒ බෙහෙත හරියට විදින්න හැයි කියලා ගැටලු දෙන එක හරි ක්‍රමයකට, එකන්නේ මුලින්ම වෛද්‍යවරුන්ට, ඊට පස්සේ වයසක පුද්ගලයන්ට, ඊළඟට රෝග තියෙන කට්ටියට, ඒ වගේ පිඩිවෙලකට බෙහෙත විදින නැහැ කියලා ඒකට ප්‍රශ්න ඇවිල්ල තියෙනවා. ඊළඟට ලොක්ඩවන් කාල සීමාවේ ළමයින්ට ඉගෙන ගන්න අඩුපාඩු තියෙන. එක්කෝ ඩේට නැහැ, ඩේට තිබ්බොත් සිග්නල් නැහැ, එහෙම නැත්තම් හරි තාක්ෂණ හැකියාවක් නැහැ, තාක්ෂණ සාක්ෂරතාවයක් නැහැ. ඊළඟට ලංකාවේ මුහුදු තීරයට පොඩ්ඩක් යයි නැවක් ගිනිගන්න, ඒක ඒකේ වන්දිය ලබා ගැනීම ගැන නැව් දෙකක් ගිනිගන්න, ඒකේ වන්දිය ලබා ගැනීම ගැන හරියට වැඩපිළිවෙලක් නැහැ, ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ගැන හරි අදහසක් නැහැ. ඊළඟට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අලුතෙන් වාහන ගෙන්නන්න යෝජනාවක් එකතු කරලා තියෙනවා, තෙල්මිල වැඩි කරනවා. ඉතින් මේ එක තීරණයක්වත් මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් ගන්න තීරණ නෙවෙයි. මන්ද එහෙම හිතන කට්ට ඉන්නවාද කියලා, නමුත් අපිට හිතෙන විදිහට මේවා මිනිස්සු ගැන අනුකම්පාව, මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් ගත්තු තීරණ නෙවෙයි. හැබැයි මේ තීරණ සාධාරණීකරණය කරන මිනිස්සු සමාජ ඉන්නවා නේද? කියන්නේ ලොක්ඩවුන් එක රට ලොක්ඩවුන් කරේ නැහැ කියන එකට හොඳයි කියන අය ඉන්නවා. ඒ මිනිස්සුම ආයි මාසයක් දෙකක් ගියාට පස්සේ රට ලොක්ඩවුන් කරාම ආ හොඳ තීරණයක් කියලා ඒකට හොඳයි කියනවා. මිනිස්සුන්ට හරියට බෙහෙත් විදින් නැති එකට බෙහෙත් විදින් නැති එක සාධාරණීකරණය කරන්න යනවා. ළමයින්ට ඉගෙන ගන්න තියෙන අඩුපාඩු සාධාරණීකරණය කරන්න යනවා. ඒක ඒවා ළමයින්ගේ වැරදි, ළමයින්ගේ දෙමව්පියන්ගේ වැරදි හැටියට පෙන්වන්න හදනවා. නැවෙන් වන්දි නොගන්න එක ප්‍රයිවට් කම්පැනිස් වල පිටින් යාලා රජය ඒකෙන් නිදහස් කරගන්න හදනවා. ඊළඟට අලුත් වාහන ප්‍රශ්නේදී ඒවා බැංකුව කර පිටින් යන්න හදනවා. එහෙම කරොත් එහෙම බැංකු බ්ලැක් ලිස්ටේ කියලා කියන්න හදනවා. තෙල්මිල වැඩි වෙන එක ලෝක ආර්ථිකයට පටවන්න හදනවා. ඒ වගේ රජයක් කරන වැරදි තීරණ සාධාරණීකරණය කරන අය සමාජයේ තාමත් ඉන්නවා. මේක අහලත් සමහරු උඹ දන්න මගුල තමයි හින්ද තමයි තාම ඉන්න රටක් තියෙන්නේ කියන මිනිස්සු සමාජය ඇතුලේ ඉන්නවා. අපිට හිතෙන විදිහට මේ ප්‍රශ්නට හේතුව තමයි මේ කියන ස්ටොක්හෝම් සින්ඩ්‍රම් එක. ඒ කියන්නේ තමන්ට උඩින් මිනිස්සෙක් හිටියේ නැත්තම්, තමන්ට උඩින් රජෙක් හිටියේ නැත්තම්, තමන්ව පාලනය කරන්න, තමන්ව තලන්න මිනිස්සෙක් හිටියේ නැත්තම් ඒක අඩුවක් හැටියට දකින මිනිස්සු ඉන්නවා. අර මධ්‍යම පළාතේ ලයිම් කාමරවල ඉන්න මිනිස්සු එයාලගේ දේශපාලඥයන්ට සලකන විදිහටම තමයි අද රටේ අනිත් ප්‍රදේශවල ඉන්න මිනිස්සුත් තමන්ගේ පාලකයා කරන වැඩ සාධාරණීකරණය කරන්න යන්න. අපිට කියන්න තියෙන්නේ මේ කියන ස්ටොක්හෝම් සින්ඩ්‍රම් එකෙන් මිදෙන්න මිනිස්සුන්ට තවදුරටත් රජවරු අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කාලේ අවුරුදු 200කින් 300කින් විතර දැන් පරණයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්නන එක මේ වගේ වෙලාවක, තෙල්මිල සාධාරණීකරණය කරන එක වගේ දේවල් කරන්න ඕනේ නැහැ. ඒවා ඒ තැනට පහත් වෙන්න ඕනේ නැහැ. මොකද මෙතෙන්දි තියෙන්නේ මේ මිනිස්සුන්ට ඇති වෙලා තියෙන්නේ පාලකයා ගැන භක්තියක් නෙමෙයි. ඒ පාලකයා නැති වුණොත් රටට මොකක් වෙයිද කියන අතාර්කික බය. ඒ කියන්නේ මුර්ගය නැතුව ඉස්සරහට යන ගමනේදී රටට මොකක් වෙයිද කියන බය. මොකද අපිට කවදා හරි සිංහල දෙමළ ප්‍රශ්න, එතකොට වැටුප් විෂමතාවය ගැන ප්‍රශ්න, ලංකාවේ අධ්‍යාපනය ගැන තියෙන ප්‍රශ්න, සමානාත්මතාවය ගැන තියෙන ප්‍රශ්න විසඳන්න සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්න විසඳන්න නැතුව මුර්ගයාටතේ ඉන්න තියෙන ආශාව තමයි අපි හිතන්නේ මේ ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම් එකක් හැටියට ඇවිල්ලා ලංකාවේ එක කොට්ටාශයකට බෝ වෙලා තියෙන්නේ. ඉතින් ඒක හන්දා අපිට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අනාගතයට බයේ අද අපි ඉන්න, අපි වර්තමානයේ ඉන්න දුක්ඛිත තත්ත්වය සාධාරණීකරණය කරන්න යන්න එපා. ඒකෙන් අසරණ වෙන්නේ දැන් රටේ ජීවත්වෙන මිනිස්සුත් සහ අනාගතේ ඉපදෙන්න ඉන්න මිනිස්සු. ඉතින් ඒකත් එක්ක අදට අපි අපේ පොඩ්කාස්ට් එකේ 60 වෙනි කොටස අවසන් කරනවා. නැවතත් පොඩ්කාස්ට් එකේ 61 වෙනි කොටසෙන් හමනකම් හැමෝටම අයිබෝන්.